මේක ප්‍රශ්නයක් තියෙනවා. පූසෙකු මීයෙකු අල්ලා කටින් සපාගෙන යනු දුටු මම කෑ ගසා අත්පුඩි ගසා පූසා බියගැන්වීමේදී පූසා මීයා අතහැර දැම්මා. මීයා බේරී පැන ගියා. මා නිසා මීයාගේ ජීවිත බේරීම ගැන මා සතුටු වුණා. මා කළ ක්‍රියාව ධර්මයට අනුව පුණ්‍ය කර්මයක් වේද නැතහොත් නොකළ යුත්තක්ද කියන පළවෙනි ප්‍රශ්නේ අහනවා. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. කල්ලං කල්ල විපාකං, සුක්ඛං සුඛ විපාකං, කල්ල සුක්ඛං කල්ල සුඛ විපාකං, නේව කල්ල සුක්ඛං නේව කල්ල සුඛ විපාකං. මේ කර්මයේ සහ විපාකයේ හතරාකාරීක විග්‍රහයක්. කල්ලං කල්ල කල්ල විපාකං කියන්නේ කළු සහ කළු විපාක. සුක්ඛං සුඛ විපාකං කියන්නේ සුදු සහ සුදු විපාක. කල්ල සුක්ඛං කල්ල සුඛ විපාකං කියන්නේ කළු සුදු සහ කළු සුදු විපාක. නේව කල්ල සුක්ඛං නේව කල්ල සුඛ විපාකං කියන්නේ කළු සුදු නැති කර්මයකට කළු සුදු නැති විපාක. දැන් මේ කළු කිව්වේ පාප කර්ම, සුදු කිව්වේ පුණ්‍ය කර්ම. එහෙනම් මේකෙන් පෙන්නන්නේ මොකද්ද? පාප කර්මයක් සහ පාප කර්ම විපාකයක් තමයි කල්ලං කල්ල විපාකං කියන්නේ. සතර අපාගත වීමට හේතු වෙන පාප කර්ම සහ ඒකේ විපාකයේ වශයෙන් හම්බෙන්නේ සතර අපා උප්පත්තියේ. කල්ලං කල්ල විපාකං කිව්වේ ඒකයි. සුක්ඛං සුඛ විපාකං කියලා කියන්නේ ඔය චාතුර්මහා රාජිත තාවදීන්ස කියන මේ ලෝකවලින් එහාට බොහොම කායික මානසික වශයෙන් එනකොට පංචකාම සම්පත්තිය කියන ස්වභාවය තමයි දිසරම හම්බ වෙන්නේ. අද විදින ලෞකික දුක් බොහොම අඩුයි. ඒ මොකද එබඳු වන්නා වූ යහපත් පින්කමක අමනාපයක් නැතුව චිත්ත ප්‍රසාදයෙන් කරපු පින්කමක කර්ම වේගයට අනුව ලැබෙන විපාකේ. ඒ කර්මයක් සුද්ධයි සුදුයි. සුදු කිව්වේ ඒකයි. අලෝභ අධි සමෝසාගත ත්‍රිහේතුක කර්ම. ඒකෙත් උත්කෘෂ්ඨ වෙනකොට ඒවා සුද්ධ කර්ම වෙනවා. ඒකේ විපාකයේ වශයෙන් ওই දිව්‍ය බ්‍රහ්ම කියන උසස් කුලවල උසස් කොට්ටාසවල අර දුක් කියන කායික දුක් එහෙම බොහෝම අඩු වේවා. හිතාගන්නත් අසන්දියක් නැහැ. ඒකේ ඉන්නකම් විතරයි ඒ ස්වභාවය. අනිවාර්යිනා සුක්ඛ කියන ඒ සුද්ධ කර්ම සහ ඒ කර්ම විපාකේ ඒවා පළ දෙන්නේ. බ්‍රහ්මින්ට දෙවියන්ට උසස් දෙවියන්ට. ඒ ඔය චාතුරු මහ රහතන් තාවදීන්ද කියන්නේ මේ පොළොව ඇසුරු කරලා ඉන්න අය ඒගොල්ලන් තරහය නැති ඉන්නවා. ඉතින් දුක් වේදනায় නේවත් තිනවා. එක්තරා මට්ටම කියා විදිනවා. අන්න කල්ල සුක්ඛං කල්ල සුක්ඛ විපාකං කියන්නේ ඔය පින්පව් දෙක සහ පින්පව් දෙක සම්බන්ධ කර්මයන්ගේ ඒ දෙකේම මිශ්‍ර විපාක. අන්න ඊකට වෙන්නා මේ සිරිසං කොටස. මිනිස්සයෝ වේමානික කියන විමාන ප්‍රේත ආදී කොට්ටාස ඔය චාතුරු මහ රාජිතේ තාවතින්සී ඉන්න දේව කොට්ටාස මෙන්න මේ කට්ටිය මේකෙන් උපදිනවා. විශේෂයෙන් ඔය චාතුරු මහ රාජිතේ ඒගොල්ලෝ කල්ලු සුදු සහ කළු සුදු මිශ්‍ර විපාකයෙන් උපදිනවා. ඒ කියන්නේ පිනක් කරනවා. පින බලවත්. හැබැයි පින කරන්න අසාධාරණීකුත් කරන්න සිද්ධ වෙනවා. දැන් තව යම්කිසි පාපයකුත් කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි කළු සුදු දෙකෙන් මිශ්‍රයි කිව්වේ ඒ කර්මය. දැන් අන්න එහෙම ඒකට උදාහරණයක් තමයි මේ හැවි. බලලා මීයා අල්ලගෙන යනකොට බලලා බය ගන්නලා කොහොම හරි මීයා බේරුවා. ඌ බේරිලා පැන්නා. බලලා බඩිකින්න. මීයා ජීවත් වෙනවා. මීයා බේරිලා ගියක ජීවිත දානයක් ලබා දුන්නා. ඒක පිනා. සතෙක් බේරපු එක. හැබැයි සතා බේරිනකොට තව සතෙක ගොදුර නැති වුණා. ඒක බඩිකින් එකගේ බලාපොරොත්තු නැති වුණා. දැන් ඕකට එන්නේ මොකද්ද? අපිටත් ඔන්න ඔය ජාති එකක් එනවා. විපාකෙ ඉන්න විදිහට. මොනවා හරි කමනේ රස ආහාරයක් ගෙනහල්ලා ව්‍යාපං ව්‍යාපං හොය අද ටිකක් උඹ කාලෙකින් මාස මාසයක් කෑවේ නැහැ උයලා ගණින්කෝක ඔහේ හරි ඉන්න යාළුව කට්ටිය හරි මොකෝ හරි දහ දෙනෙක් විතර ගෙදෙට එනවා. ඉතින් මොනා කරන්නද? ව්‍යාගත රහත ගන්න නමුත් හම්බ වුණේ නැහැ. එක එකනට විදිලා ගියා. හිත ඇදී කොඳි ටික ගන්න දැකින් මුන් අදමනේ ආවේ. බොහොම අමාරුවෙන් කීයක් හරි හොයලා හොයලා මේ කාලෙකින් කෑවේ නැති නිසා රහත යන්න මෙරි කී සමන්ඩි කරන් ආවා. එහෙම නැත්නම් මස් ටිකක් අරන් ආවා මාළු ටිකක් අරන් ආවා ඒක ඔයාගෙන කඩලා හදලා ඕකෙන් පැන්නා ඒකද හසුලි. දැන් ඒක උන්ට අපි ඇතිල යනවා. ඔය ජාතිය වෙනවා. ඒ ක්‍රමයක හැටි. ඉතින් ඒ වගේ කතා තියෙනවා. අර එක කතාවක් තියෙනවා එක්තරා මිනිසෙක් බොහොම අමාරුවෙන් හොයලා හොයලා ඌරු මස් ටිකක් ගෙනහලා උයා ගත්තා. ඕකට ඉවල් ලගෙන එයාගේ යාළුවෙකුත් ඇවිදලා අතන ඉඳගෙන ඉන්නලු උයන් නැහැලු කෑම වෙලා පහවිලා දැන් පෑ ගානක් ගිහිල්ලා ආයිතිකාරයට හරි වඩිගිනි ඌ කන්නේත් නැහැ මූ යන්නේත් නැහැ දැන් මොකද මෙහෙම ඉඳලා තුන විතර නිකන් ඉඳලා හිටන් ඉන්නවා දැන් අර මේක කන්නේ නැත්තේ මේක හින්දාම තමයි මං ඉන්නේ හින්දාම කියලා ආපු එක දන්නවා ඌත් එන කෑදරේ ඒක මොකද කරන්නේ මස් ගඳක් වගේ නෝ මොකද්ද මං ගඳ කියලා ඇහුවා දැන් නැහැ කියන්නේ අර ඌරු මස් වගේ ගෙනල්ලා හදලා තිබ්බා මොන මස්දවා කියලා ඌරු ඇති මල්නා කන්නේ නැහැ හරි අප්‍රියයි වටන ඌරු මස් එහෙමද ආයෙ නැ යංග වටික කන්න කියලා ගියා යත මොනවද මම ඌරු මස් මොන ඌරු මස් වාල් ඌරු මස් ඒව නම් මහත් කනවා මං කියේ ගල් ඌරු මස් කන්නේ නැහැ කියලා කිව්වා දැන් ඒක මොනවා කරන්නේ දැදින් දෙන්න සිද්ධ වුණා දැන් ඒකත් එක්තරා විදිහක ඊ මනිහාර කවදාහරි කරපු කර්මයක අනුකූල විපාකයක් ඒ ක්‍රමයක් එනවා නොදී හිටපු නිසා නොදී කාපු නිසා ලැබෙන්නේ කලාතුරකින් කාට හරි කරපු හොඳ දෙයක් නිසා හරි ප්‍රණීත ආහාරයට හරි ඒක ලැබුණි හැබැයි අර ඉස්සෙල්ලා කරපු වැඩ පිළිලා කනුව අනුන්ගේ කාලා අනුන්ට නොදී හිටපු ගති ඒ වගේ දේවල් නිසා එන අනුන්ගේ ආහාර වේල විහිඟ කරලා විනාශ කරලා දාලා ඉතින් ඒ ජාතිය පෙළපුවාම කෑදරකමට ওই ජාතිය කර්ම විපාකය තමන්ට ඇදින බොහෝම දිලිඳු වෙලා ප්‍රණීත ආහාරයක් කන්න ලැබෙනවා කියන එක හිතන්න බැරි තරමට බොහෝම දුෂ්කර ජීවිතයක් ගත කරමින් එහෙම එකක් ලැබුණාමත් ඒක කන්න විදිහක් නෑ ඒක බිම හැයිලා යනවා ඒක විමුක්තිය පිළි බිම ඇතිල යනවා ඒක බල්ලෙක් හැදින් බල්ලෙක් කාලා යනවා ඔහොම එකක් හරි මොකක් හරි වෙනවා ඒ සාමාන්‍ය විපාකයක් ප්‍රවෘත්ති විපාකයක් බලවත් විදිහට එහෙම ගලොත් සමහරවල් මොනව හරි ගෙනහල්ලා ඕන් අද අම්මා ඉඳ හදනවා අද ඉඳ එපා මං ගමනක් යනවා මි හිත හංගිද ඔවුන් දෙයාවම ඔවුන් දෙත් මස්සොල්ලක ඇදලායි මාත් මගේ මස්තිය උද්ද කාලය යනවා දැන් මොකද අම්මා ටයිම් එක කල්ල නැවැත්ති හැබැයි සෙල්ලම් වැඩක් නෙමෙයි ඔහොම එකක් කරා නම් එහෙම මල පිරීතික් වෙලා ඉඳන් හරි කාලාන්තරයක් ඛණ්ඩ දෙයක් නැති වෙන්න ඉන්න හේතු වෙන අවුරුදු ලක්ෂ කෝටි ගණනක් ඉඳ ප්‍රේතාත් දෙව කරපු තාර ලබින්ද සිද්ධ වෙනවා ඉතින් ඒ නිසා ඒකේ ප්‍රමාණය එහෙම වෙනවා දෙනේකේ දුන්නා වගේම ඒ වගේ මේක අනිත් පැත්තත් ඒ වගේ උතුම් ගුණ තියෙන ඇයට සංග්‍රහ කරපුවාම ලැබෙන ආනිසංස වාගේ තමයි මොනවා හරි ලෝභ දේශ ආදීන් ඇලිලා ගැටිලා තමන් විසින් තමන්ගේ ආත්මార్థකාමී දේ තියව ප්‍රතික්ෂේප කරලා හිටන් ඒවෙන් ඉවත් කරලා හිටන් එහෙ පාඩු කරන්නේ ඉතින් එහෙම දේවල් තියෙනවා ඉතින් කර්ණදාස කර්මයට අනුකූල විපාකව විදිහට එනවා දැන් මස් මාසය ගැන කියන ඕකත් කල්ලසුක්ඛ විපාකම් වල හැදෙන එකක් වෙනවා අපි මැරුවේ කමක් නැහැ ඉතින් එහෙම ගිනහම මොකද වෙන්නේ දැන් ඔහොමත් කියලා ඉවරලා ගන්න පුළුවන් හැබැයි ඔකර පොඩ්ඩක් සම්බන්ධයක් එහෙම වුණා නම් මැරුවේ අහවලේ ඒ වුණාද තමන්ගේ සම්බන්ධයක් තිබුණා ඒ සම්බන්ධය නිසා තමට ඒ කාරණා දෙහිර මූල දෙන්නත් වෙනවා ඔහු අරගෙන වෙලා හදාගත්ත එක අසාධාරණයක් නිසා පොඩ්ඩක් හරි එක අසාධාරණයක් තියෙනවා තමගේ සම්බන්ධයක් ටිකක් හරි තිබුණොත් මාත්‍රියක් හරි චේතනාවසින් ගෑවෙන්න ඕනේ පාපයක් වෙන්නේ දැන් නම් ඉතින් අවිතු අසාධාරණ දෙයක් නිසා අයින් කරන්නයි වෙන්නේ පාපයක් නිසා නෙමෙයි ඉතින් එහෙම එකක් කරලා හිටන් අයිතු අසාධාරණීට සම්බන්ධයලා හරි ගිනාවට පස්සේ ඒකෙන් දානිකුත් දෙන්න හැදුවා නම් කාරණා දෙකක් සිද්ධ වෙනවා දානි දීමේ විනත් තියෙනවා අයිතු අසාධාරණී කරපේකේ පවත් තියෙනවා ඒකත් කල්ලසුක්ඛං කල්ලසුක්ඛ විපාකං ඒතර එයාට ලැබෙන යමක් හැදෙනවා හැබැයි ලැබෙන්නේ අයිතුයෙන් අසාධාරණී හදලා ගන්නයි කවදා හරි විපාකෙ ඉන්නේ එහෙමයි ඒක නිසා එයාට ආයිසරයක් විපාකයක් ගොඩනගිනවා කර්මය අසුරු කරලා විපාකෙන් කර්මය සස් වෙනවා අවිද්‍යාව තියෙන එකම හොබ එකක් වෙනවා ඊට පස්සේ ආයතනයක් යට සිද්ධෙනවා අර අයිතියෙන් අසාධාරණී හම්බ කරන දෙයට මගක් පෑදිනවා හැබැයි ඒක කළොත් අර ආස්වාදී ලබා ගන්න පුළුවන් හැබැයි අයිතියෙන් අසාධාරණී වුණේ වැඩිට බහින්න ආයි පාපේ අපිරෙනවා ඔහොම වෙලා බැරිලා හරි පාපේ බලවත් වුණොත් එහෙම ආයතනයක් ආසාදී දෙන තැනක් පැත්තක යනවා අපාගතේලා පව් විඳින්න සිද්ධ වෙනවා ඉතින් මෙහෙම ක්‍රමයක් කල්ලසුක්ඛං කල්ලසුක්ඛ විපාකං කියන්නේ එහෙම දෙයක් ඉතින් ඕකේ විවිධාකාරයි කර්ම විසය අචින්ත්‍යයි තීක්ෂණයි බොහෝම සියුම් අති සංකීර්ණ විසයක් එහිදා යම් කිසි ආකාරයෙන් සටික් සටික් මරායන කණ්ඩ හදනවා දැක්කොත් අපි ඒකට කරලා හිටන් අපිට දෙකම ලබන්න පුළුවන් ඔය කාරණා දෙකම විදිහට සිද්ධ වෙනවා ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ ඉතින් බලා ඉන්න බෑ කියන්නේ යම් කිසි ආකාරයේ සම්බන්ධතාවයම හැටි යම් කිසි කෙනෙකුට කරදරයක් වෙනවා අපිට බලා ඉන්න බෑ කියන අපාගත සත්‍ය කරදරේ නැති දිවසකින් එහෙම දැක්කම මොනවා වෙයි පාපෝ පැවිලි යනවා මහා කම්පාවක් ඇති වෙනවා ඒක දයානුකම්පාවෙන් උවාවෙන් තමයි එන්නේ නමුත් නියම දයානුකම්පාව කියන්නේ ඊට වඩා විනාශ එකක්. ඔක ලෞකික වශයෙන් කරුණාවක් මෛත්‍රියක් ඔය තියෙන්නේ. නමුත් ඒ ආකාරයෙන් ඒක ආවට ඒ නිසා තව කෙනෙක් සමහර වෙලාවට ඒක දැකලා අර හිංගි හිංසා කරන කෙනා කිසි සාප කරන හිතක් ඇති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි පැත්තෙන් ඉඳලා පව් කරගන්නවා. එහෙම හේගුත් ඒකේ වෙනවා. ඉතින් ඒ නිසා මේ ලෝකේ යම් කිසි දෙයක් අයිතියක් අසාධාරණයක් වෙනවා දැකලා අපි ඒකට මහ කම්පාවක් ඇති කරගන්නවායි කියන්නේ. අපි ඒක එක්තරා බැඳීමක් තියෙනවා යථාර්ථය දකින්න නැතුව. ඒක ලෝකේ හැටි බව දකිනවා. මෙබඳු ලෝකයෙන් මිදීමට යමක් කරේදී යුතුද? අන්න ඒක නියම දයාවයි අනුකම්පාවයි. මෙබඳු දුක්ඛිත ලෝකයක් කියලා දැකලා මෙහෙම ලෝකයක මහා අපරාධගෙන නීච ලෝකයක් මේක මේ තත්ත්වවල බලනකොට අනන්ත දුක් විඳගෙන සැරිසරන සත්‍යය දන්නේ නැතුව මෙන්න මේකෙන් ලෝක සත්‍යයන් විදෙන්ඩ යමක් කළ යුතුද? අන්න ඒක නියම දයාව අනුකම්පාව. ඒක තමයි බුදුරණන් හතේ ලෝකෙට පෙන්නපු දයාව අනුකම්පාව. නමුත් ලෝක සම්මතයේ දයාවක් අනුකම්පාවක් තියෙනවා. ඒක යථාර්ථයේ දැකලා වාසේ උන්වහන්සේ මොනවා කරන්නද? කරගත පාප කර්මයට වන්දි කියනවා. මොකද කරන්නේ? උන්වහන්සේ දකින්නේ එහෙම ක්‍රමයකින්. අපි දකින්නේ ඒක දැක්කහම ඉන්න බලා ඉන්න බැරිකම. උන්වහන්සේ නිවේනන්නේ අප්‍රම අටමහ නරකයේ දුක් විඳිනවා. මොකද කරන්නේ? මහදවල් යමක් ඇහැට පේනවා වාගේ කිසි අලුපාඩුවක් නැතුව සත්වයක් මැරලා අටමහා නරකයේ ගිහිලා හිටන් ඒවැ එක එක මරකොල උපදිලා ඔසුපත් නරකොල ඉපදිලා අනන්ත දුක් විඳින හැටි කපන හැටි කොටන හැටි උන්වහන්සේ පැහැදිලිව පේනවා. මහදවල් යමක් හොඳ පැහැදිලි ඇත්තකින් පේනවා වාගේ කිසි අඩුවක් නැහැ. ඒ සියල්ල දකින්නවා. මේක මෙච්චර කල් දාව දුක් විඳින්න ඕනේ. මේ කර්මෙ මෙච්චරයි තව ගෙවිලා තියෙන්නේ. ඒකත් දකින්නවා. ඒ ලෞතර බුදුන් වහන්සේගේ ස්වභාවය. ඉතින් උන්වහන්සේ මොකද ගන්න තියෙන්නේ? අපිට එකක් දැකලා ඔච්චර කම්පා වෙනවනේ. ඒ වගේ දහස් ගුණයක් අප්‍රමාණ දුක් විඳිනා වූ ලෝක සත්වය දැක්කහම මොන තරම් කම්පනයක් ඇති වෙන්නේ? මොකද කරන්නේ? ඒක තමයි උන්වහන්සේ ඒක දැකලා කිව්වහම තේරුම් ගන්න බැරි ලෝකයා ගැන මොනවා කරන්නද කියලා මධ්‍යස්ථ වෙනවා. විශ්වෝ පෙලා කරන්න දෙයක් නැහැ. කිව්වට තේරුම් ගන්නේ නැහැ. ඒ ලෝක සත්වයාගේ මානසිකත්වයේ හැටි අවිද්‍යාවේ වැහිලා තියෙන ස්වභාවය. ඒ ස්වභාවය දන්න නිසා මොකද කරන්නේ? දැන් අද මේ ලෝක සත්‍යය කරන්නේ මෙන්න මේ පාප කර්මයට. දුක වශයෙන් මෙන්න මෙච්චර කාලයක් ඔය මිනිස්සුන් දුක් විඳින්න ඕනේ කවදා හරි ගිහිල්ලා. ඒක පටන් ගන්නේ අහවල් දවසේ ලෝතර බුදුරණන් හතරේ ඒක පේනවා. අද සන්තෝෂයෙන් පව් කර කර ඉඳලා හිටන් මේකේ විපාකේ. ඊළඟ අත්බැවිත් නෙමෙයි ලබන්නේ. උන්නම් ඊට එහාත් බවක් නම් උන්හතරේ ඒකත් පේනවා. මෙන්න මේ විපාකේ ක්‍රියාත්මක කියලා මෝරලා එනවා අහවල් දවසේ ඉඳ අහවල් අත්බැව එනකොට. ඉදාට මේක මතුවෙලා ඉදින් මූ මේ පාපේට අපාගත වෙනවා. ගොඩේ ඉන්න මෙච්චර කල් යනවා. ඒකත් බුදුරණන් වහන්සේ දන්නවා. ඉතින් දන්නකොට බුදුරණන් වහන්සේට අවුතිය කියන්න දෙයක් නැහැ. අන්‍ය වාගේ යමී කර්ම විපාක යන මෙන්න මේ කර්මයේ තිය විපාකයේ ලෝක සත්‍යය මෙහෙම විඳිනවා. අනුන්ට කරපු අපරාධයේ තමා කරලා ඇවිදilla. මේක තමයි කර්ම නියමේ. ඉතින් මොකද කරන්නේ? උන්වහන්සේගේ ස්වභාවය දැකලා අකම්පේ වෙනවා. කම්පාවක් නැති වෙන්නේ බුදුරණන් වහන්සේලා රහතන් වහන්සේලා කම්පාවක් නැති වෙන්නේ හේතුව ඒකයි. එක අවස්ථාවක එක්තරා වික්ෂුන් වහන්සේ නමක් බුදුරණන් වහන්සේ මේ ශාසනයේ පැවිදිලා ගහක් මුල විවේකයෙන් ඉන්නවා. දරුවා වඩේ ඉඳි තමයි ගිහිලා මහණ වුණේ. දැන් දරුවා බිහි වුණාට පස්සේ දරුවා පොඩ්ඩයි දන ගගා එනවා ගානට එනකොට මේක මල කරදරයක් මට. දැන් මේකගේ වැටව හදන්න වුණා. මම මටව කරන්න බෑ. මං ගිහිල්ලා නම් බහන්න නන්න එක්ක සිවුරුවල් අයින්ද කියනවා. ඇවිදලා පෝෂණය කරන බැයි නම් ළමයා යටව බාර දීලා එනවා. ඔහොම හිතාගෙන යනකොට උන්හන්සේ ගහක් මුල ඉඳගෙන ඉන්නවා. අර ඉතින් අර අම්මණ්ඩි ගිහිලා මොකද කරන්නේ? සීල් හැක රැක ඉඳලා හරියන්නේ නැහැ. ළමයි හදලා තියෙනවා. ඔය සිවුර ගලවලා දාලා එනවා. ඇයිද මායි ළමයා පෝෂණය කරනවා? අර පෙර තමගේ මිනිස්සුන්ට කතා කරලා ස්වභාවය කිසි ලැජ්ජාව බයක් නැති. ඒ ස්වභාවය දන්නවා හොඳට. අර රාතන් වහන්සේනවා ඒව මොකුත් දන්නේ නැහැ. එයාට තේරුම් ගන්න බැහැ ඒවා. අර විදිහට කියනවා. උන්වහන්සේ දැක්කේ නැති හැටියට ඇස්කොණ කිව්වා බලන්න නැතුව නිහඬව ඉන්නවා. තව හැරයක් දෙකක් කිව්වා හරියන්නේ නැහැ. දරුවා මගේ නෙමෙයි තමුසේගේ දරුවා. ඕන එකක් කරගන්න මම යනවා කියලා ළමින් දාලා යන්න ගියා. මේ ළමයා අඬ අඬ පෙරලෙනවා එහාට මෙහාට. ඇහැරලවත් බැලුවේ නෑ. ඈතට අම්මාට කොච්චර කිව්වත් යන්න බෑ දරුවා දාලා එහෙම. අරගනීද මොකද කරන්න කියලා බලන්න ඈතට ගිහිල්ලා බලා හිටියා ගහකට මුවාවෙලා හැංගිලා. ළමයා දැන් පෙරලි පෙරලි යනවා. මහා පල්ලමට වැටෙන්නත් යනවා. නමුත් ඇහැරලව බලන්න වෙන එකක් හිතන්නේවත් නෑ. මොකද ඒ එකක් වුණාද කියලා. ගල් වාගේ හදවතක් තියෙන අසත්පුරුෂයෙක් වෙන වෙන ඇද ළමයා තරහ යන්න ගියා. බුදුරණන් වහන්සේ කාරණේ දරලා බලාගෙන හිටියා. චේතනාරාමයේ තම බුදුරසින් පේනවා සිද්ධිය. උන්වහන්සේ දේශනා කරලා උදන් වාක්‍යයක් වන්නා මොකද? මාගේ ශ්‍රාවකයෝ අඹුව නිසාවත් දරුව නිසාවත් ලෝකයේ කිසි කාරණයක් නිසාවත් කම්පාවටපත් වෙන්නේ. ඒ මාගේ ශ්‍රාවකයන්ගේ තියෙන විශේෂ ගුණයක් කියේ. දැන් මේක අද කාලේ නම් මොකක් කියයි? ඒ බුදුරන් වහන්සේ අනුමත කරයිද නැත්නම් අර ගෑනු කෙනාගේ කියවන අනුමත කරයි? මහා කැත වැඩක් කරලා තියෙන ළමයාත් හදලා තියලා ඉතින් ඇවිදිලා මූ ගහ කුල්ලලා සිවුරු දාගෙන සද්ද නැතුව ඉන්න මහා කැතයි නේ වැඩි. අර ගෑනු කෙනාගේ සාධාරණයි. සිවුරු ඇරලා හරි කියලා ළමයා පෝෂණය කරලා ටිකක් ලොකු නම් හරියෙන් දෙන්න. ඔය වගේ තීරණයක් දෙනවා අනික් අය. මේ ස්වභාවය දකින්න නැති පැත්තක හැටි. ඉතින් අතන තිබුණේ තරවයි කෙනෙකුට කරදරයක් වෙනවා දැකලා හිටන් තමන් ඒකට මුකු ගහන්න යන්නේ. දැන් මේක කරන්නේ පුරුතජන මානසිකත්වයේ පටන්ගෙන අවිද්‍යාවේ වැහිලා ඉවරනේ තාකල් ওই தත්ත්වේ හොමයි. අරිහත්ත්වයටපත් වෙනකන් ඒ තැන්වලදී ওই தත්ත්වේ ඉතුරු වෙනවා. ඒ නිදහතර කියලා යන්න බුලුවන් වෙන්නේ නැහැ. හරි අමාරුයි. ඒ වගේ අවස්ථාවක් આવත් ඉක්ම යන්න බෑ. ඉතින් මේ වගේ ඉලාදී ඇති වෙන අනුකම්පාවක් අනුකම්පාවේ මුවාගින් එන්නා වූ ස්වභාවය අවිද්‍යාවේ ස්වභාවය. ඒසයක පේන්නේ නැතුව යනවා. කලීතන කලීත් වැදගත් දේ මොකද්ද? වටිනා වැඩි දේ මොකද්ද? ඒක දකින්න නැතුව යනවා. ඉතින් ඒකේ ස්වභාවය ඒකයි. දැන් අපි හිතමු හොඳට හොයලා බලුවොත් මේ කාලේ දැන් ඇති වෙන ලොකුම ප්‍රශ්නය. අනේ මං මළොත් එහෙම. දරුවාට කොහොමද? භාර්යාවට කොහොමද? ස්වාමි පුරුෂයාට කොහොමද? අම්මට තාත්තට කොහොමද? දුවට පුතාට කොහොමද? මේ විවිධ ප්‍රශ්න කෙලවරක් නැහැ. දැනුනොත් එහෙම මැරෙන්න බව. හලියලා හෝල්ලා තමයි මැරෙන්න කර කියා ගන්න දෙයක් නැතුව හයි අපෝ ඉච්ච දෙයක් කියලා. අවසාන මොහොතේ දැයිනවා නම් පේනවා නම් වැටෙනවා නම් දැන් ඉතින් ඔහොම කියන අපි ඒ තීරණයෙන් ඉන්නවා 99%ක්ම ඉන්නවා ওই තීරණේ. දැන් නමුත් ওই තීරණේ ඉන්න අයගෙම තැනි තැන වෙලකයි වැටිලා මැරෙනවා, බස් වල හැපිලා මැරෙනවා, ඒ වගේ ඇක්සිඩන්ට් වලින් මැරෙනවා, වෙඩි තියලා මැරෙනවා, පිහියෙන් ඇල්ලලා මැරෙනවා. ඔය අනේ කවදාවත් හිතුවේ නැහැ. තා පොඩ්ඩකින් මට පිහි පාරක් වදී, වෙඩි පාරක් වදී මේකක්ව හිතුවේ නැහැ. හැබැයි ඉතින් මැරලා ගියට පස්සේ ඒ මැරිච්චාගේ ළමයිට එහෙම එකක් වෙලා තියෙනවද? හරි වැඩේ. දැන් මම නැත්නම් ළමයා ඉවරයි. එන් කොහෙවත් ඉන්නවද? තාත්තා මැරලාට පස්සේ දැන් මේ කලින මිනිහෙක් මරලාට පස්සේ එයාගේ ළමයි ටික පොඩි කරන්න දෙයක් නැහැ. අන්න හවල් දෙන වේයිලා බඩිකින් ඉඳලා මැරිලා අරයා තාත්තා නැති හින්දා ළමයා එහෙම එකක් ටිකක් අහන්නවත් තියෙනවද? අන්න අර වාර්යාව අතරමං ගිලා එයා නැතුවට පස්සේ එහෙම ටිකක් අහන්න හැබැයි කණ්ඩ විදිහක් නැහැ. මුකුත් නෑ. අන්න බඩිකින් වේලීද හත් දවසකින් කණ්ඩ නැහැ. වතුර බීබි ඉන්නවා. අන්න වාර්යාව, අන්න ස්වාමි පුරුෂයා හැම ඉන්නවා, අන්න දරුවා හැම ඉන්නවා. ඔහොම එකක් අහන්නවත් තියෙනවද? දැන් මේක හරි පුදුම සිද්ධි තියෙනවා. මේ මෑතකදී හොම වෙච්ච සිද්ධියක්. මොකද මම පින්නන්නේ නෙමෙයි, ඒක හොඳයි කියන එකක්වත් නෙමෙයි. මේ ලෝක ස්වභාවයේ කර්මයේ මුල් කරගෙන කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමිති කල්යාණං වා පාපකං වා තස දායාදෝ භවිස්සාමිති. මේ සසල ගමනේ ඉන හැටි මේ කර්මයේ මුල් කරගෙන ණයා කරගෙන දායාද කරගෙන පිළිසරණ කරගෙන යම් කිසි කර්මයක් කරනවා නම් යහපත් නම් යහපත් මේ විපාකයක් හවු, අයහපත් නම් අයහපත් විපාකයට මුල් දෙනවා. ওই විදිහට මේ සසල ගමනේ සත්‍යය වෙනවා. මේක විග්‍රහ කරලා පෙන්නනවා. අන්න ඒ වගේ දෙයක හැටි වෙන්නට තියෙන කාරණේ මේ පවුණු කාලෙක වෙච්ච සිද්ධියක්. දැන් ළමයා බඩේ ඉඳද්දි තාත්තා කෙනෙක් මලා. මලාට පස්සේ මොකද කරන්නේ? බාපා කෙනෙක් ආවා ඊට පස්සේ. දැන් ළමයා උපන්නාට පස්සේ බාපාට රුස්සන්නේ නැහැ මේ අනුගේ ළමයා. ඊට පස්සේ මොකද කරන්නේ? වතා කීපයක් අර භාර්යාට ඔක මරලා දාපන්. සහතිගතව මරලා දාපන්. උඹත් එක මට ඉන්න ඕන. අනේ මං කොහොමද ළමයා මරන්නේ? අන්තිමට කියපුවා මට බෑ ඔන්න ඔයාලා පුළුවන් නම් ඕන එකක් කරගන්න. ඒ අද හතර වැස්සර අම්මා. දැන් මේ පොඩි එක මාස දෙකේ තුනේ ළමයා. දැන් මොන හරි කරලා හිටා උපක්‍රමයෙන් මරලා දාන්න කියලා දැන් අම්මා කැමති වෙනවා. අම්මට බැරෙන උඹට පුළුවන් නම් කරහන් කියලා. දැන් මේ මිනිස්සයා කල්පනා කරනවා මේක අහුවෙන්නේ නැති වෙන්න කරන්න ක්‍රමයක්. ඔහොම කල්පනා කරනකොට පරණ වැසිකිලි වලක් මිනිහට මතක් වුණා කොහේ හරි තිබිච්ච. මිනිහා ගිහිලටම බැලුවා මේ මේකේ ලෑල්ල ඇදලා හැම බැලුවා කොහොමද මේ වැසිකිලි වලට ඇතුළට මේක දාලා තියන්න පුළුවන්. නොදන්න හැටියේ දකුහා ඇතුළේ මැරලේ. ඔහොම හිතාගෙන ගිහිලා මොකද කරන්නේ? අර වැසිකිලියේ ලෑල්ල උස්සලා බලපුවාම පුළුවන් උස්සන්න. ඊට පස්සේ අර අම්මා කොරන්න දෙන්නේ නැහැ. ළමයා මට මෙහෙ තියාම කමම කරලා දානවා කියලා කිව්වහම කොරන්න දෙන්නේ නැහැ. උන්දෙක් මොකද කරන්නේ? සසරේ හැටි. ඒ ළමයාට හොඳට කිරි පොල ඔක්කොම කරලා දාලා යන්න ගියා. අර මිනිහා මොකද කරන්නේ? ළමයා වරගෙන කොට්ටෙකුත් තියාගෙන අරන් ගිහිලා ඉතාලි පැත්තකින් තියලා අර කක්කුසිලෑල්ල ඉස්සුවා. උසල හිටන් උසල ගන්නවා, චරස් ගාලා කොන්ද වැටි වුණා. දැන් ආයේ කොන්ද හොල්ලා ගන්න බැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? කොහොම හරි දඟලගෙන ළමයා වල ඇතුළට දාලා හිටන් අර මිට්ටිත් එක්කලා මේකත් කියලා ඇතුළට දාලා දැන් මේක උසල්ලා හොල්ලන්න බැහැ දාලා යන්න ගියා. දවසක් ඒක ඇතුළේ ළමයා. නමුත් මලිත් නේ. දවසක් මේ ළමයා ඇතුළේ. ඊට පස්සේ මොකද කරන්නේ? ළමයි කට්ටිය බෝල ගහනවා. බෝලේ විසුණා කැලේට. ළමයි දෙන්නේ ගියා බෝලේන්ද. යනකොට ළමයි කෙදිරි ගන්න සද්දයක් ඇහෙනවා. වල්නකොට වැසිකිලි වල ඇතුළේ ළමයා. දැකලා ඉන්න දෙමාපියන්ට කිව්වා, දෙමාපිය පොලිසියට ගිහලා අන්තිමට පොලිසියෙන් ඇවිදලා ගත්තාට පස්සේ මේ ළමයා මෙහෙම ගිහිල්ලත් බේරුණා කියන මේ ආරංචිය හමුණා කෝටිපති මිනිස්සෙකුට. හම්බෙලා ඒ ළමයා මට දරුකමට දෙන්න මම ලක්ෂ 5ක් දැන් පොතේ දානවා ඒ ළමයා වෙනුවෙන් අදම ඒ ළමයාගේ සියලු වගකීම් වාර ගන්නවා කියලා වාර ගත්තා. අරගෙන ඉවරයි නම් ඒ ළමයට හදන්න මට බැහැ කියලා යම්කිසි ආයතනයකට අවශ්‍ය ළමයාගේ වියදම් ඔක්කොම දීලා හදන්න වාර දුන්නා. හදලා ටිකක් ලොක් කරලා ළමයා දෙන්න කියලා. දැන් ඉතින් වල්න අහකට දැන් මැරෙන්නේ කියලා අහකට දාලා කොහොමද ආව එකත් බේරුණානේ වල්නට ළමයාට. ඇඟේ තුවාලයක් එන්න තියන්වත් මදුරුවෙක් අන්තරන් වද්දයක් වෙලා තියවිලා නැහැ අර වල ඇතුලේ දවසක් ඉඳලා. ඉතින් අන්න ඒ වගේ අවස්ථා පැත්තක දාලා විසි කරලා ගියා වුණත් ඒ ආගේ කර්ම වේගියක් අනු ඒ වේගේ ලැබෙනවා. ජීවක වේද මහත්තයා කියලා බුදුරන් වහන්සේ වාලි හිටපු ඔය කොමාර බච්ච කියලා කියන ජීවක වේද මහත්තයා, එයා ගෙනිල හිටා එක්තරා වෙසංගනක් විසින් හම්බෙච්ච දරුවා කැලේ කර දාලා යන්න ගියා කහල කොටක දාලා. ඒ දරුවා හම්බුණා එක්තරා සිටුවරයෙකුට. හම්බෙලා එයා තමයි මිගිරත් හැදුවේ. හදලා ඔක්කොම දැනුනාට පස්සේ එයා තමයි ලෝකේ ඉන්න පළවෙනි වෛද්‍යවරයා වුණේ ලෝකෙටම. බුදුරන් වහන්සේට උපස්ථාන කරපු සජ්ජිරුවන්ටයි බුදුරන් වහන්සේ ඇතුළු සංඝයාට උපස්ථානෙට වෙන්ගුණා රාජකාරිය වශයෙන්. අන්න එහෙම අවස්ථාවක් වුණා. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් හොඳ වෙර සුඛෝභෝගීව ඉඳ හදන අයට සමහරවිට ඔක්කොම තියෙනවනම් අඩු ගානේ ඒකට බඩේ ගිරියක් හරි හැදිලා ඉතන දුක් වෙනවා මැරෙනවා. එහෙම අයත් ඉන්නවා. කරපු කර්ම වියක තමාපසු පස එනවා. අතරමං කරන්න ලැබුවත් එහෙම අතරමං කරන්නවත් බෑ. සැකගෙන ඉඳි හැදුවත් එහෙම රකින්නවත් බෑ. ඔය කර්ම වියගියන්ගේ හැටි. ඉතින් ඕක දන්න නිසා බුදුරන් වහන්සේ ඔය වගේ අවස්ථාවල මේක අනාථ වෙනවනි කියන එහෙම ප්‍රශ්නයක් ගැන කියවුන්නේ. මොකද ඒකට ක්‍රමවේද තියෙනවා. නමුත් අපි ඒක දන්නේ නැති නිසා අපි හිතනවා මම නැත්නම් උන්ට කවුද? ඒක අපේ අවිද්‍යාවේ එක්තරා අවස්ථාවක හැටි. ඒක අපිටම පාඩුවක් වෙනවා. එහෙම ගන්න ගියොත් ඉන්න ගියොත්. ඒකයි කාරණේ. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් ඕකේ දකින්න ඕනේ. ඉතින් අපිට බලා ඉන්න බැරි සත්‍යයක් තියෙනවා තමයි. කෙනෙකුට කරදරයක් වෙනකොට බලා ඉන්න බෑ. යම් කිසි පාපයක් කරගෙන හරි ගමන්නේ පොඩි පාපයක් කියලා සම්බන්ධයක් කරගෙන හරි අර වැඩේ කරන්න හිතෙනවා. ඉතින් එහෙම කරන්න හිතුනොත් එහෙම රහතන් වහන්සේට කියනවා බාහිත පාපී බැහැර කළ පව් ඇත්තා. එහෙනම් යම් කිසි කාරණයක් කොච්චර හොඳ වුණා ඒක කරන්න පවක් මාත්‍රයක් හරි සිද්ධ කරන්න ඕන නම් බැහැර කළ පව් ඇත්තාගෙන් ඒ පාප මාත්‍රය සිද්ධ වෙන්න විදියක් නැති නිසා උන්වහන්සේ නිහඬයි. උන්වහන්සේ තව කෙනෙක්ගේ ආහාර වේලා අයින් කළා එකෙනේ බේරන්න එහෙම එකක් යන්නේ නැහැ උන්වහන්සේ. රහතන් වහන්සේගේ ස්වභාවය. ඔය පව් බැහැර කළපු කෙනාගෙන් කල්ලසුකම් කල්ලසුක විපාකම් කියන જાතිය කල්ලසුකියා හටගන්න විදිහක් නැහැ. කල්ලසුදු මිසර පාපයක් හෝ කර්මයක් හටගන්න විදිහක් නැහැ. එහෙනම් උන්වහන්සේ සුක්ඛං සුක්ඛ විපාකම් තියෙනවා නම් ඒකේ ප්‍රශ්නෙකුත් නැහැ. එහෙම ඉන්නවා. කල්ලං කල්ල විපාකම් නම් කොහොමවත් කරන්නේ නැහැ. වාහිද පාපියවත් බැහැර කළ පව් ඇත්තාගේ ස්වභාවය ඒකයි. නමුත් අපි ඔබ දැක්කොත් මොකද කරන්නේ? ඒ හාමුදුරන්ගේ හිත ගලක් වාගේ. ඔච්චර පෙනිපෙනී බේරා ගන්න තිබුණා. අර පොඩි පාවක් නේ සිද්ධ වෙනවා තමයි. නවත් උන්වහන්සේ ගණන් ගත්තේ නැහැ. අන්න එහෙම ප්‍රතික්ෂේපවත් කරනවා. යථාර්ථය දැනගන්න එක හරි අමාරුයි. ඒකයි කාරණේ. ඉතින් ඒ නිසා මේ සසර ගමන් කරන තාක්කල් අපිට ඇති වෙනවා මේ වගේ කෙනෙක් දැක්කහම ප්‍රශ්නයක් ඇති වුනහම අර අනුකම්පාවක ස්වභාවයෙන් එනවා ඒ ස්වභාවය. ඇවිදින්න අපිට සිද්ධ වෙනවා අර දුක්ඛම් කටලුවට මූල දෙන ඒවට මේ සම්බන්ධ වෙලා කලුසුදු මිශ්‍ර කර්මයන් කරන්න. ඒකේ හැටි ඉතින් ওই දෙකේ හේතු වල ඵලයයි එන්නේ. අපිට ඒක පින්ද පවුද කියලා අහුවල එහෙම උත්තර දෙන්න බෑ. පිනයි පවයි දෙක එකරේ දෙන්නේ නැහැ. නමුත් උපනිශ්‍රේ වෙනවා. පවක් උපනිශ්‍රේ කරන්න පිනක් කරන්න පුළුවන්. පිනයි පවයි එකට එක හිතකින් කරන්න බෑ. ඒ ක්‍රම දෙක. ඒක දෙවිධයක වැදින්නේ. හැබැයි පවක් උපනිශ්‍රේ කරන්න පිනක් කරන්න පුළුවන්. ඒ වෙලාව පින කරන වෙලාවයි පින විතරයි. නමුත් ඒක කරලා ඒකට ආසන්න කරලා එන පවක් කරගන්න පුළුවන්. එතකොට ඒකටම සම්බන්ධ වෙලා පිනේ විපාක පිනේ වාදියට එනවා, පවේ විපාක පාපයක් වශයෙන් පාප විපාක වශයෙන් එනවා ක්‍රම දෙකකින්. ඒ ක්‍රමෙට තමයි ඉදිරියේදී කර්ම විපාක රැස් වෙන්නේ. ඉතින් අපිට ඉතින් තියෙන්නේ මොනවා කරන්නද? එහෙම අපි කෙනෙකුට හරදලයක් නැති වෙන්නේ බේර ගන්න පුළුවන් දියක් තියෙනවා නම් එහෙම කරලා දැම්මම කමක් නැහැ. විර කරන්න දෙයක් නැහැ ඒකට. ඒක අපි අපේ ප්‍රධාන ලංගයක් කරගන්න යන්න හොඳ නැහැ. දැන් අපි හිතමු යම් කිසි මිනිස්සේ හරක් මරනවා. හරක් මර මර දාහේ මිනිහා මස් විකුණනවා හරි කමක් නැහැ, සල්ලි ගන්නවා හරි කමක් නැහැ. ඔය හැමතැනම ඉන්න හරක් බොරු කියලා හරි ගිනිහිල්ලා විකුණනවා. දැන් විකුණලා හිටන් මිනිහා සල්ලි ගන්නවා. අර හරක මරනවා හලීර ගෙනහිල්ලා. දැන් අපි මරන්න විකුණන්න ඒ බ්‍රෝකර් දැක්කහම බ්‍රෝකර් වැඩේ කළ හරක් හොයාදෙන මිනිහා එක කොහිලා හරක් මරලා විකුණන මිනිහා දැක්කහම අපි කවුරු හරි කියනවා ඇහෙනවා. ඕක මැරිලා ගිහලා හරකේ කියලා ওই જાතියම දුක් විඳින්න දුනොත් ඒක නම වඩිනවා. අපි ඩක් ගාලා උත්තරයක් දෙනවා. ඔහොම අසත්පුරුෂකම් කරන එකට ඒ જાතිය විපාකයක් හොඳට වටිනවා. ඕකත් හරකේ කියලා හරි ওই જાතියම දුක් විඳනවා. දැන් ඒක අපි ඇහුවොත් සාධාරණද ඔය හිතවිල්ල? ඇයි නැත්තේ? ඌට හොඳනම් අර වගේ හරක් මරවලා විකුණන්න මරන්න මිනිස්සු රවට්ටලා හරක් ගිහින් දෙන හදන්න ගිනිනවා කියලා අරගෙන ගිහලා සම්පිට විකුණන්න පුළුවන් නම් ඒ මිනිහට එහෙම එකක් වෙන එක සාධාරණයි. අපි හැම කියනවා. හැබැයි එහෙම එකක් වෙන ක්‍රියාදාමය අපිට පේන්නේ. අර කිව්ව විදිහට මොකද කරන්නේ? ඒක මැරිලා හිටන් ගිහිල්ලා හරකේගේ වඩේ ඒ විදිහ හරම් පැටිය කියලා ඉපදිලා හිටන් ඉන්නවා. දැන් කවුරු හරි මොකද කරන්නේ? කවුරු හරි එනවා. ඒකගේ නියන්ට අර විදිහට. ඌ කරු જાති කන්නේ ඌට එන්නත් උනේ. එහෙම යනකොට අපි අර තවත් අපි ජීවත් වෙනවා. හරකයි කාලේ ඉවරයි. ඊට පස්සේලා අනික තරුණ වෙනකොට අපි තව ඉන්නවා. අපේ දෘෂ්ටි අපිට ඉන්න පුළුවන්. දැන් අර හරකා ගෙනියන්න එනවා. අපි දැක්කොත් මොකද කියන්නේ? ආම් බලමුකෝ. අර ඒකයි කීටි આવු නැති වෙලා ගියා. දැන් ආ තව බ්‍රෝකර් කෙනෙක් ලැහැද්දිලා. දැකින් කාලකන්ණිය. අර බලන දුක් විඳින අර හරකා ලයන් දහදෙන හැටි. එකතුලා බේරගමු. වේරාගෙන ඉවිල්ලා හිටන්. අනේ මගේ කිරියාමේ ඔබ යන්තම් බේරුණා මං හින්දා. කිරියා අපේ යන්තම් ඔබ බේරුණා නේද මං හින්දා කියලා ඔගේ ඔළුව අත ගන්නවා. ඊට ඉස්සෙල්ලා මොකද කිව්වද? අවුරුදු 7කට ඉස්සෙල්ලා. ඕකට ওই જાති එකක් වුණා නම් කොච්චර හොඳ වෙන්දමයි වටින්නේ. ඒකමයි මේ දැන් ඔළුව අත ගාගා කියන්නේ උඹ අපි වේලා ගත්තා කියලා. දැන් අපි ඉන්නේ කොහෙද ඉතින්? අපි මොකේද අපි දැකලා තියෙන්නේ? අපි එක එක අදහස් එක එක දාලා කියන කර්මයේ දැක්කහම අපි එක වැත්තා. ඒක විපාක විඳින අවස්ථාව දැක්කහම අපේ මනස ආයෙත් අපි වැත්තට නැමෙනවා. අපි මොකක් නිසාද එහෙමුනේ? මෙබඳු කර්මයට මෙබඳු විපාකයේ කියලා දැක්කේ නැති නිසා. අපි දැනගත්තා නම් මේ අවුරුදු 8කට ඉස්සෙල්ලා මේ මැරිච්ච එක මෙන්න මේ හලක් මරවලා නැන්න හලක් අරගෙන විකුණලා දීලා හිටන් ඒ කර්මයේ මැරිච්ච එක. දැන් ඕකට ওই જાතිය විපාකයක් වෙලා හිටන් ඌටත් ඕක විඳින්න කාලය. අපි ඕක දැකලා හිටියා නම් අන්න අතන හලකලා ඉපදෙලා ඉන්නේ අන්න ඉදා අවුරුදු 8කට ඉස්සෙල්ලා හිටවු ඒ හලක් මරපු එක තමයි අදාල විකුණලා ඉන්න හලකා වෙලා ඉන්නේ. දැන් ඌ දැන් දුක් විඳිනවා. අපි දෙකම දැකලා මොකද ගන්න తీරුනේ? මොනවා කරන්නද? කර්මය කරගත්තේත් ඕක විපාකෙ විඳින්නෙත් ඕනියක් කරගන්න. වෙන මොකක් කියන්නේ? දැන් ඔක දැකේ නැති කෙනාට මහා කම්පාවා. කාරණේ දැකේ නැති කෙනා. කාරණේ දැක්ක කෙනා දන්නවා සසරේ හැටි. අවිද්‍යාවක හැටි. වැහිලා තියෙන ස්වභාවය. ඔය සතා ඕක දන්නවා නම් ඉතින් සතා වෙන්නේ ඉතින් මිනිස්සයලා ඉන්න කාලේ. ඔහොම දෙයක් වෙලා මේ කලන්ත කාලය දුක් විඳිනේ වෙනවා කියලා ඕකයි පාප කර්ම කරගන්නවා. දැන් ඉතින් කවදා පිරෙන්නේ? අපි ආදාසකින් ධර්මය සිහි කරනවා. සිහි කරලා ඉන්න දන්න කෙනෙකුට කියනවා මට වේනවා මෙන්න මෙහෙම සිද්ධියක්. උඹලාව පරිසා වියලා උඹලාට මොලේ තියෙන දේ හරකට මම බල කිවර වෙලක් තියෙනවා. හරක වුණාට පස්සේ කොරන්න දෙයක් නැහැ. එහෙනම් උඹලාට දැම්ම තියා කියන ඔලුවම් මොලේ තියෙන වෙලාවේ. ඔන්න ඔය හරක දැන්ට අවුරුදු 8කට ඉසෙල්ලා මේ පැතිරව හරක් හොරා. හරක් මරන්නේ වික්කේ ඕක තමයි. දැන් ඕක කර්ම විපාක විදිහට තමයි හරි කියලා දැන් අවුරුදු 8යි දැන් එකක් පොත හොඳට හැදිලා තියෙනවා. ඔන්න දැන් අර යනවා මස්කරියට. ඕකෙන් බේරෙන්නේ නැහැ. ඔයගේ දක්ෂ කෝටි වාරයක් ඔකට බෙල්ල කැපුම් කන්න සිද්ධ වෙනවා. උඹලවත් පරිසම් වියල්ලා ඔන්නෝම පාවු ගන්න නොකරන්න. අන්න අපි කියා දෙන අධර්මය. ඌ වලකන්න නෙමෙයි හදන්නේ. තේරුම් ගන්න පුළුවන් කෙනාට පාප කර්මයන්ගේ ස්වභාවය කියා දෙනවා. මෙන්න මේක දයාව කරුණාව. අපි දයාව කරුණාව දහම් දැක්කේ නැත්නම් අපි යනවා වෙන පැත්තකට. අපි මොකද කරන්නේ? පිරිසකර වයින්නවා. ඊට පස්සේ මේ පිරිස වැදෙනින් ගිහිලා ඉතින් මේ අවුරුදු 7කින් සිද්ධ වෙන සිද්ධියක් නිසා කරපේකා මැරලා ගිහලා ඉතින් හරකෙක් කියලා හපදනවා අපි ඉන්නේ කන්දලා බේරනවා. ඒ බේරෙපේක අවුරුදු 8කට ඉසෙලා ඔකට හෙන අතම ගහන්න ඕන කරන අපරාධවලට ඌටම බැන්නා. ඒ වෙනපේකා අද ගිහලා අලලා බේරනවා. අනේ වලහල්ලගෙන හරක් කරුන් ගහදී මේ හරක් කරා හින්දක හරක් ගිහිලා ගිහිලා මරන්න ඉක්ුණානි අපි යන්දන් හිට විදාද මේ හරක් බේරා ගත්තා කීයක් හරිද මොම කී දෙනේ බේරලා ඇද්ද අපි සන්තෝෂ වෙනවා ඉන් බේර බේර වල මා ජීවිතේ හරක් 40 දෙනෙක් බේරලා දිනා 5 දෙනෙක් බේරලා දිනා දැන් අවුරුදු කීයද මට අවුරුදු 40යි 50යි කියලා අපි ගානක් කියනවා ඉන් අපි දන්නවනම් ওই බේරපු ඔක්කොරම අවුරුදු ගානක ඉස්සරලා බැලලා තියෙනවා ඔයක් නිසා අන්න අර හරක් කරව උන්ට තමයි කව හින ගන්න වැඩේ කරන්නේ අපරාධ කරන්නේ උන්ට කවුද හරක් වෙලා විඳවන්න සිද්ධ වෙනවා එහෙමයි වෙන්න ඕනේ අර හරකුണ്ട කරන අපරාධී දැන් අපි කොහොම 3-4 දිනක කිව්වෙවුම 3-4 දිනක් මැරලා හරක් වෙලා අනිත් හරක බේරගන්න අපිම සල්ලි දීලා අරු බේරගන්න ඔහොම ක්‍රමයක් තියෙන අපි දන්නේ නැති දෙයක් ඔයි මේ ලෝකේ කර්ම වේගය හැටි දන්නේ ඉතින් ඒ නිසා මේ ලෝකේ පැවැත්ම නොදන්න තැනක ඉඳගින් ලෝකේ විමර්ශනය කරන්නයි ලෝකෙට තර්කවාද කරන්නයි ගියාම අපි ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා ඉතින් අපි යන්නේ මේ ලෝකේ පැත්තක් ගැන හොයාගෙන බුදුරන් වහන්සේ දේශනා කළේ යථා ස්වභාවයේ තේරුම් ගන්න ඉක්මනින් සසලෙන් මිදියල් සසල ඔහොම තමයි වැහිලා තියෙන හැම වෙලෙම අනික් අයට මිදෙන්න වග පෙන්නපල් පුළුවන් අවස්ථාවයි පුළුවන් අය බැරි තිරිසනුන් ගැන මොනවා කරන්නද ඒක ඉක්මවා ගිය සත්වයා ගැන කරන්න දෙයක් නැහැ ඒ බුද්ධ දේශනාව නවත් ඒ දේශනාවද වැහිලා තියෙන්නේ කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ ඕකෙදි අපි දැනගන්න අපි කලේ හිත හරියට දැන් මේක ධර්මයෙන් පිට කියලා බාහිර ලෝකේ එක්තරා විදිහක වැඩ පිළිලක් ඔය දැන් හරක් ගස් කිරීම සත්තුන් නිදහස් කිරීම ඒක කරලා ඉතින් ඒක බලක් හැටියට ඒක මේ බුද්ධාම හැටියට පේන ලෝකයක් තියෙනවා යථාර්ථය ඒක නෙමෙයි බුද්ධාම කියන්නේ මේ බඳු පාප කර්ම කරපුවාම මේ බඳු විපාක එනවා ඒ නිසා සියල්ලෝ මේක තේරුම් ගන්න තේරුම් අරගෙන මේ සසරෙන් ඉක්ම යන්න බලන්න සසරෙන් ඉක්ම යන්න මොකද කරන්න ඕනේ ඔයගොල්ලෝ හරක් මරන්න විකුණන්න යන්න ඕනෙත් නැහැ ඕවා පස්සේ ඇඟිලි ගහන එක පැත්තකින් තියා සසරේ තියෙන ආදීනව දැකලා විදෙන්න බලන්න ඒක තේරුම් ගන්න පුළුවන් යමෙක් ඇත්තන ඔහුට ඒක කියන්න නොතේන හරකට ගිහින් බලන කියන්න බෑ ඒ වගේ නොතේන මිනිහට කියන්නත් බෑ පඤ්ඤාවන්තස ආයන්දම් මුන ආයන්දම් දුප්පඤ්ඤස කිව්ව විදිහට යමක් මේක තෝරා ගන්න පුළුවන් යම් කිසි මිනිහෙක් කොහේ හරි ඉන්නවා නම් ගිහින් හම්බෙලා හරි කමක් නැහැ ඊයට කියලා සසරෙන් බේරා ගන්න බලන්න ඔබ දුක්ඛිත තත්ත්වය විද්‍යාව දුරු කරගන්න අන්න ඒක හරි වැදගත් බුදුරන් වහන්සේ කියලා තන්ති වෙලා ඔන්න ඔය ටික තමයි මුල් මුල් කාලේ ඕන අය ළඟට වැඩිලා හිටන් අරිහත් පරිණතපත් වුණා මාර්ගඵලලාභී වුණා අවසාන අවසාන කාලේ වෙනකොට එහෙමයි බොහොම අඩුයි හැබැයි ගව් ගණන් ගිහිල්ලා ඈත ගිහිලා යොදුන් ගණන් ඈත ගිහිලා බුදුරන් වහන්සේ ධර්ම දේශනා කරලා යයි මේ දෙව්වා එක අවස්ථාවක හරක් බලන්න ගිය ළමෙක් එක්තරා මිනිසෙක් එනකන් ධර්ම දේශනා නොකර හිටියා ඉතින් ඊපස්සේ ආවට පස්සේ ඇවිදලා බඩිකින් නෙමෙයි ඉඳගත් බුදුරන් වහන්සේ කියනවා අන්න අර මිනිසයාට දානි මොනවා ආහාරයක් දීලා ඉන්න කන්න දීලා දීලා ඉන්න එතකන් බල කිව්වේ ඊට පස්සේ ඇවිදලා හිටන් ඉවරනාට පස්සේ ඇවිදilla ඉඳගත්තාම ධර්ම දේශනා කළා ඉන් වික්ෂු එයා සෝවාන් ඵලයටපත් වුණා බුදුරන් වහන්සේ එනකොට අහනවා වික්ෂුන් වහන්සේලා ස්වාමීනි ඇයි එක්කෙනෙක් වෙනුවෙන් ඔච්චර සෙනගෙයි දැද්දි ධර්ම දේශනා නොකර හිටියේ මහණනි මේ ගව් 12 මෙච්චර දුරක් ගෙවලා ආවේ ඔය මිනිස්සුන් නිසානේ ඔතන මාර්ගඵල අවබෝධයක් ලබාගෙන හිටියේ ඔය මිනිස්සයා ඉතින් මම අනික අය බලන කියලා මොනවා කරන්නේ අනික අය බලන හැටි ඔය මිනිස්සයා නිසා ඔතන මාර්ගඵල අවබෝධයක් ලබන්න හිටියේ ඔන්නේ මිනිස්සයා ඒකයි මම යා එනකන් හිටියේ දැන් අන්තිම කාලේ බුදුරජාණන් වහන්සේට ගිහින් ධර්ම දේශනා කරන්න සිද්ධ වුණා බොහොම ඈත. මොකද ඒ බුද්ධඥානීට පේනවා සුදුසෙක් ඉන්නවා. හැබැයි සුදුසට ඇවිදින් බණහන් අවස්ථාවක් නෑ. මේ අවස්ථාව ඉක්ම ගියොත් ඔහුට ඒ අවස්ථාව ඉක්ම යනවා. ඒකින්ද ගිහින් හරියට කරන්න ඕනේ කියලා. ඒ වගේ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ඒ අය ඉන්න තැන් වලට වැඩලා දේශනා කරලා බේරා ගත්තා. ආලෝකයක් සියා කවදාවත් බුදුරජාණන් වහන්සේ හම්බෙලා බණහන් යাদী එකනේ නෙමෙයි. නිවන් දකින්න නම් සෝවාන් ඉන්න හේතු කාලා තියෙනවා. හැබැයි එයාලා බණ කියන්න සිද්ධ වෙලා තියෙන්නේ බැනුන් අහගෙන ළඟට ගිහිල්ලා පටන් ගන්න ඕනේ. එයා කොහොමද නිකන් ඉන්නේ? හැබැයි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන සෝවාන් වෙනවා. එහෙනම් උන්වහන්සේ බැනුන් අහලා බලාගෙන තමයි ආලෝකයක් සෑ ඉමාන්ට ගියේ. බැනුන් අහලම තමයි අන්තිමට ඒ බුද්ධිලා මෙල්ල කරගෙන ධර්ම දේශනා කළේ. ඉතින් ඒ වගේ තමයි මේ ලෝක ස්වභාවය. ඉතින් ඒ අනුකම්පාව දයාවකින් නියමාර්ථයෙන් මොකද්ද? මේ ලෝකේ සසල දුකින් මිදීමට යමෙකුට යම් කිසි උදව්වක් උපකාරයක් කරන්න පුළුවන්ද? අන්න ඒක කරන එක ප්‍රධානයි. අනිකම ලෝකේ අබුද්ධෝත්පාද කාලේ තිබුණා. කල්ලසුක විපාකම් කියන්නේ පින්පව් මිශ්‍ර වැඩි නිසා ඒක විපාකේ. ඒක ඉස්සරහ තිබුණා. එන ආර්ය මාර්ගය මොකද්ද? නේව කල්ලසුක්කං නේව කල්ලසුක විපාකම්. කලුත් නැති සුදුත් නැති. ඒ කලු සුදු නැති විපාකයක් දෙන්නා වූ කර්මය. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම. ඒක විනුත් නෙවෙයි. ඒක පවු නෙවෙයි. ඒ දෙකම අයිති නැති එක. නේව කල්ල සුක්කා ඒක තියෙන වෙනස ඒකයි. ඒ කුසලයේ තුල ප්‍රතිඵලයක් තියෙන්නේ සසල ගමනක් නෙවෙයි. සංසාර ගමනක් එන්න සැපයි දුකයි කියන මේ ආදි වශයෙන් විදෝණ යමක් වෙන්නේ. වැඩෙන යමක් ඒ විපාකයෙන් එන්නේ නැහැ. එන්නේ මොකද්ද? මේ තුන් භවෙම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මෙන්න මේක තෝරා ගන්න නුවණ. ඒ නුවණ ලබා ගන්න යම් කිසි වෙලක් ඇද්ද ඒ සඳහා තමන්ගේ මොහොතක් හරි මෙහෙයීමක් ඇද්ද? අන්න ඒකෙන් උපදින්නේ නැහැ කොහෙවත්. එන ආර්ය මාර්ගයේ වැඩුවාම වැලිච්ච හරියෙන් කොහෙවත් උපදින්නේ නැහැ. සැප විඳින්න දුක් විඳින්න දෙකම යන තැනක නැහැ. ඒ දෙකම ගෙව්වා. අන්න ඒ බඳු වැඩපිළිවෙලක් ඇද්ද? ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කරන්නේ. ඔකට කියනවා නේව කල්ල සුක්ඛං නේව කල්ල සුඛ විපාකං. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයට ආර්යයන්ට පෙන්වුවේ දෙයි. හැබැයි සියල්ලන්ටම නෙවෙයි. සුක්ඛං සුඛ විපාකං කියන එකත් පෙන්වන්න තැන් තිබුණා. අහේතුක හෝ දුහේතුක උපත්තියක් ලබාගෙන මිනිසෙක් මේ අධ්‍යාව ලබලා හිටියා නම් එයාට කවදාවත් නේව කල්ල සුක්ඛං නේව කල්ල සුඛ විපාකං කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා ප්‍රතිඵලය ලබා ගන්න බැහැ. එයා එතන මානසිකත්වයේ සුද්ධ නැහැ. එන්න බෑ, මනස තේරෙන්නේ නැහැ. හැබැයි ශ්‍රද්ධාව හොඳට මේ බුද්ධ ශාසනය කිරි පැහැදීමක් තියෙනවා, චිත්ත ප්‍රසාදයක් තියෙනවා, පින්දහම් කරගන්න පුළුවන්. ඒ ඇයි ඒකට මග පෙන්නවා. ඉතින් අයියට කිව්වේ නෑ නිවන් දකින්න උත්සාහ කරන්න කියලා. හැකි තරම් පින් කරගන්න. සූමනාවනි දන් දිය යුතුමේ, පින් කළ යුතුමේ. දෙවිවන්ටත් මිනිස් වූවන්ටත් ශ්‍රමණ වූවන්ටත් පින් උපකාරේ. සූමනාවනි දන් දිය යුතුමේ, පින් කළ යුතුමේ කියලා පින වර්ණනා කළා. ඒ සුදුසු අයට සුදුසු දේ දුන්නේ නැහැ. නිවන් දකින්න ඕන කෙනෙක් හිටියොම මොකද කරන්නේ? එයාගෙන් අහනවා, තවත් ප්‍රමාද වෙන්න එපා. අප්‍රමාද වෙන්න ඉක්මන් කරන්න. ඉක්මනට මෙන්න මේ ටික කරගන්න. ආර්ය මාර්ගය පූර්ණේ කරන්න. එහෙම දෙන උත්තරය. අනාගාමී ඵලයට පත් වෙලා හිටපු එක්තරා භික්ෂුන් වහන්සේ නම නිහඬව ඉන්නවා දැකලා. ඇයි මහාන උත්සාහය ඇතරි. සාමිනි කොහොමත් ඉන් බබලෝනි මං උපදින්නේ දැන්. අනාගාමී බව දන්නවා. මේ ලෝකෙට ආයෙත් හේතුවකුත් නැහෙනේ. ඒකින් තමයි ඉතර ගණන් ගත්තේ නේ. මාන අසූචි ටිකක් අතේ ගෑවිලා තිබිලා, පේන්න තිබිලා. අත විහිදාගෙන ඉබල බැලුව සුවඳද? පේන්නේ නැතුව ගඳයි නේ. එහෙනම් හිතාගන්නකො. දුකක් වෙන්නේ නැතුව දැන් කරදරයක් නැහැ කියලා හිතාගත්තල මේ ලෝකේ කොතන ඉපදුණත් ගඳ විසක් සුවඳ නැහැ. හොඳ එකක් ලෝකේ නැහැ. මේ කාර්ගෙන් සුද්ධාවාස බඹ ලෝකේ උපන්න එක උපමා කළේම කීයද? අතේ ගෑවිච්ච අසූචි ගඳට අත විහිදාලා ඉබල බැලුවාම ගඳක් තියෙනවද? සුද්ධාවාස බබලෝ උපැත්ම කියන එක අන්නේ ගඳට සමානයි කියලා. පේන තියෙන අසුචි ගොඩක් තියෙනවද? කාම ලෝකේ ඊට සමානයි කියලා වෙන්නේ. එහෙනම් කොතන හොඳ එකක් වෙන්නේ? නමුත් ඒක ඒ වගේ ඥානීය තියෙන කෙනා දුරිහ කරගන්න පෙන්නවා මිස. අනික කෙනෙකුට කියන්නේ මොකද? අලු තලමින් සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහ කරවල. ඒක කරගන්න ඉසගිනි ගත්ත කෙනෙක් ගිනි නිවා ගන්න උත්සාහ කරනවා වගේ. සක්කාය දිට්ඨිය නිවා ගන්න දුරු කරගන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ සෝවාමීන්ට. එතනයි පෙන්නේ. ඒකත් බැරි අයට කිව්වේ නැහැ එහෙම. එයාට කිව්වේ බුදුන් කෙරෙහි, දහම් කෙරෙහි, සංඝ කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කෙනෙක් පින් දහම් කරන්න. අප්‍රමාද වෙන්න. එයාට ඒ ටික දුන්නා. ඉතින් ඒ ටිකෙන් යහපතක් ලබා ගත්ත කෙනා ඊළඟ උප්පත්තියේ ත්‍රි හේතුක උප්පත්තියක් ඇතුව ගැලපෙන ස්ථානයක සම්මදෘෂ්ටික කුලයක හෝ එබඳු බණක් අහන සුදෙනෙක් උප්පත්තිය ලබලා ඒත් බැවිතර බණහලා වාසනාව ලබා ගන්නවා, තේරුම් ගන්නවා. ඒකෙන් ආර්ය මාර්ගය පූර්ණ කරගෙන මාර්ග බල අවබෝධයක් කරගන්නවා. ඒකේ ස්වභාවය අනුවයි දේශනා කරන්න සියල්ලන්ට සමාන නැහැ කිව්වේ ඒකයි. බුද්ධ දේශනා ගැලපෙන විදිහට සුසු කෙනාට සුසු දින දෙන්නේ. ඉතින් ඒ වගේ මේ කල්ලා සුඛ විපාකම් කියන ඒවා එපා කියන එකක් නැහැ අපිට. වැඩිපුර මොකේද හොඳක් තියෙන්නේ? ඒක කරගෙන කොහොම හරි එන්න. හැබැයි ඉතින් සසරේ යනකොට නම් පව් කරපු හරියට පාප විපාකය හම්බ වෙයි, පින් කරපු හරියට පුණ්‍ය විපාකය හම්බ වෙයි, දෙකම විද විද යන්න වෙයි. ඉතින් ඕක තමයි දැරගෙන කළ යුතුක කරගන්න. එහෙම උපදේශයක් දෙනවා මිසක් කරන්න දෙයි පා දැවිවා විපාකයෙන් ඉදියා කවිද නැහැ කාටවත් නැහැ. කරන්න කියන අයිතියකුත් නැහැ. තමම් නුවණින් තේරුම් ගන්න ඕනේ මං ඉන්නේ කොතනද, මගේ තලම මොකද්ද, අද මං මේ දුකෙන් වෙන් වෙලා යනනම් කොයිතරම් දුරට අප්‍රමාදීව මේ පසුතලිය ඉදිරිය කොතෙන්දකන් එන්න පුළුවන්ද, මම එතෙන් දැන් මගේ හිතේ ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා සම සම දැනගන්නවා. ඒකයි කාරණේ. ඉතින් එහෙම තේරුම් අරන් ඒකට ඉදිරි කරගන්න ඕනේ.